මීළඟට තිල්න සමරකෝන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9 කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඇත්තටම සතුටු වෙනවා ස්ථාවර නියෝග 120 යටතේ 10 පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර කාරක සභාව විදිහට 4 වාර්තාව ඉදිරිපත් කරන මේ මොහොතේ එහි කෝප් කමිටු සමාජිකයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව. ඇත්තටම මේ සාකච්ඡාව මේ සිද්ධ කරමින් තියෙන මොහොතක මේ කෝප් කමිටුවට අදාළ සාකච්ඡාව මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ගන්නකොට අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු එක එක දේවල් ඇසියුම් කරලා, එහෙම නැත්නම් එක එක දේවල් උපකල්පනය කරලා නොඑක් ප්‍රකාශ මේ සභාව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලන්නේ ඇත්තටම බියක් සැකක් තියාගන්න අවශ්‍ය නැහැ. මේ රට, මේ සමාජයේ අපි සමස්ත පද්ධතියක් විදිහට අරගෙන අපි වෙනස් කිරීමට අවශ්‍ය මැදිහත් වීම අපි මේ වෙනුවට කරමින් ඉන්නවා. මොකද ඔවුන් අවුරුදු 76ක් තිස්සේ පවත්වගෙන ආපු සමාජ ආර්ථික වටපිටාවත් එක්ක ඔවුන්ට දැනෙන දෙයක් තියෙනවා, ඔවුන් දන්න දෙයක් තියෙනවා, ඔවුන් ඉතිහාසයේ වැඩ කරපු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අහවල් තැන වංචාව වෙන්නට ඇති, අහවල් ටෙන්ඩරේ එහෙම නැත්නම් දැන් වී වලින් සහල් නිෂ්පාදනයට අදාළ ටෙන්ඩරේදී මේ වගේ ගැටලු ඉදිරියේදී මතුවෙයි, එහෙම නැත්නම් රේගුවෙන් කන්ටේනර් ටික නිදහස් කරද්දී මේ වගේ ප්‍රශ්න මතුවෙන්නට ඇති, ඒ වගේම තමයි වංචා විමර්ශන වලට අදාළ කටයුතුවේදී මෙන්න මේ දේවල් සිද්ධ වෙයි කියලා උපකල්පනය කරමින් නොයක් අදහස ඔවුන්ගේ ප්‍රකාශ වෙනවා. හැබැයි අපි සමස්ත පද්ධතියක් විදිහට අරගෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය නීතිය ආර්ථිකයේ සියලු පැති ටික සියලු පාර්ශවයන් ටික එකම විදිහකට අරන් සමස්ත පද්ධතියක් තුළ අපි ඉදිරියට ගේනවා. එතකොට ඒ වගේ කටයුත්තක් කරමින් තියෙන මොහොතක ඒක ඇතුලේ අපි මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අපිට ලැබිච්ච බලය සහ කෝප් කමිටුවට ලැබුණු නෛතිකව ලැබුණු බලයත් එක්ක අපි කරගෙන යන කාර්යභාරයක් තියෙනවා, විශේෂයෙන්ම අපේ කෝප් කමිටුවේ සභාපතිතුමා ඇතුළු අපි කණ්ඩායම විසින්. එතකොට මේ කෝප් කමිටුවේ ඇතුලේ කටයුතු ටික ඇත්තටම අපි කරගෙන යද්දී අපි බලාපොරොත්තු වෙනවා දැන් හුදෙක් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සමාජයේ යම් යම් තැන්වල කතා බහකට ලක් වෙනවා, මේ රාජ්‍ය නිලධාරීන් යම් කිසි විදිහකට පීඩනයකට ලක් කරන්න, එහෙම නැත්නම් ඔවුන් අපහසුතාවයකට පත් කරන්නටද මේ කෝප් කමිටුව පවත්වාගෙන ගිහින් ඔවුන්ව ප්‍රශ්න කරන්න කියලා. නෑ, එහෙම දෙයකට නෙවෙයි අපි ඔවුන්ව ප්‍රශ්න කරන්නේ. ඇත්තටම අපි බලාපොරොත්තු කීපයක් යටතේ තමයි මේ කෝප් කමිටු ඉතිහාසය හදලා තියෙන්නේ. හැබැයි ඒක භාවිතාව කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මීට ඉහත අපේ හිටපු කෝප් කමිටුව සභාපති සුනිල් හඳුන්නැති ඇමතුමාගේ සමයේ සහ අපි දැන් වර්තමානයේදී රටේ යහපතට මේ සමාජයේ යහපතට ඒකහා පැවරිච්ච වගකීමත් එක්ක ඒ ආශ්‍රිත කටයුතු ටික සිද්ධ කරමින් යනවා. ඒක ඇතුළේ අපි රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායි ලෙස යොදා ගන්න, ඒ වගේම තමයි අදාළ රාජ්‍ය ආයතනයේ අරමුණු කරා ළඟා වෙන්න, ඒ වගේ තමයි නීති කඩිනමින් ක්‍රියාත්මක කරලා ඒ තිබුණ තත්වයන් වෙනස් කරලා වඩා හොඳ තත්වයකට යන්න. ඊට ඉදිරියේදී වංචා වෙන්න පුළුවන්, දූෂණයන් වෙන්න පුළුවන් එවැනි තත්වයන් සිද්ධ වෙන එක වළක්වන්නට අවශ්‍ය ප්‍රවේශයන් අපි මේක තුල ගන්නවා. විශේෂයෙන්ම කෝප් කමිටුව ඇතුලේ අපිට ආයතන 457ක් විමර්ශනයට ලක් කරන්නට පුළුවන්. හැබැයි මේ 457ම සමහර විට අපි විමර්ශනය කරන්නට අපිට හැකියාවක් නැති වුණත් අපි මේනට ලිඛිතව විගණකාධිපති හරහා ලබා දුන් තොරතුරුත් එක්ක ඔවුන්ගේ ලිඛිතව විමසීම් කරමින් ඒ අතරින් තෝරාගත් ආයතන කිහිපයක්, ආයතන 14ක් මේ වෙන විට අපි කෝප් කමිටුට ඉදිරියට ගෙනල්ලා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ ගෙන අපේ වගේ අපි දැක්ක දේවල් තමයි අපේ ගරු මන්ත්‍රීවරයාත් අපේ ආණ්ඩු පක්ෂයේ අදහස් දැක්වපු මන්ත්‍රීවරයාත් ඒ ගැන යම් අදහසක් ප්‍රකාශ කරා. ආයතනයේ පිහිටවීමට බලපාන ලද මූලික නීතිමය තත්වයන් පසකලා තමයි බොහෝ දෙනෙක් කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ආයතනයක් ගොඩනගද්දි, ආයතනයක් ඉදිරියට යද්දි, ආයතනයේ කටයුතු ටික කරද්දි විශේෂයෙන් මෙහි දැක්ම මෙහෙවර විෂන් මිෂන් සම්බන්ධව යම්කිසි අවධානයක් තියාගෙන ඒ ඔස්සේ තමයි වැඩ ටික කරගෙන යන්නට ඕන. නමුත් මේ දේවල් පැත්තක තියලා තමයි පහුගිය කාලේ සමහර රාජ්‍ය ආයතන කටයුතු කළා තිබ්බේ. ඒ වගේම තමයි සංයුක්ත සැලැස්මට අනුව කෝපරේට් ප්ලෑන් එකට අනුව වැඩ කරනවා වෙනුවට තමන්ගේ හිතු මනාපයන් එක්ක, එහෙම නැත්නම් ඉන්න ඇමතිවරයාගේ අවශ්‍යතාවයන් එක්ක තමයි මේ කටයුතු ටික සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ දේවල් වෙනස් කිරීම සඳහා, නේද, මෙන්න මේ දුර්වලතාවයන් වෙනස් කිරීම සඳහා තමයි අපි කෝප් කමිටුවට ගෙනල්ලා රාජ්‍ය ආයතනයන් පහුගිය කාලේ විමර්ශනයට ලක් කරේ. අපි ආයතන 14ක් විමර්ශනයට ලක් කරලා තියෙනවා විගණකාධිපති ඒ වාර්තාවන් අනුව. ජාතික තරුණ සේවා සභාව, ජාතික මිනරන් හා ස්වර්ණාභරණ අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජයවර්ධනපුර රෝහල, මහපොළ අරමුදල, සබරගමු විශ්වවිද්‍යාලය, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රාජ්‍ය දැව සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ලංකා විදුලි බල මණ්ඩලය අපි අවසාන වශයෙන් පහුගිය කාලේ විමර්ශනයට ලක් කරා. ඉතින් මේ විදිහට ආයතන 14ක් අපි විමර්ශනයට ලක් කරද්දී අපි දැක්ක සුවිශේෂී තත්වයන් තමයි ආයතනයේ අරමුණෙන් පරිබාහිරව කටයුතු කරපු තිබ අවස්ථා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගොඩනගලා තියෙනවා. නමුත් ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා පෞගිය කාලේ සිද්ධ වෙච්ච ලොකු මූල්‍ය වංචාවක්, ඒ වගේම ලොකු වැරද්දක් අපිට හෙළි කරගන්නට පුළුවන් වුණා. එතකොට ඒක ඇතුලේ සිද්ධ වෙච්ච දේ තමයි ඉඩම් ප්‍රතිසංස්කරණයේ කොමිෂන් සභාවට කෙසේවත් අදාළ නැති පොහොර නිෂ්පාදන කටයුත්තකට දායක වෙලා වුණු රටේ මුදල් මිලියන 350ක් විනාශ කරන්න අවශ්‍ය මඟ පාදා ගැනීම සිද්ධ වුණා. විශේෂයෙන්ම මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතර මෙතන නියෝජනය කරනකොට ඉතිහාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු එක පක්ෂයක දිස්ත්‍රික්කයේ නායකයා, එහෙම නැත්නම් හිටපු ඉඩම් ඇමතිවරයා මොකක්ද කරේ? මිලියන 350ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා අරන් ඒකේ මිලියන 302ක් සම්පූර්ණ වියදම් කරලා කිසිම සැලස්මක් නැති, කිසිම තේරුමක් නැති පොහොර නිෂ්පාදන, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරලා කටයුතු කරලා තිබ්බා. එතකොට ඒ තුලින් රටට අත්විච්ච ලාභයක්, එහෙම නැත්නම් රටට අත්විච්ච ප්‍රතිලාභයක් මේ වෙනුවට කිසිම දෙයක් නැහැ. ඇත්තටම වුන් කිසිම ව්‍යාපෘති වාර්තාවක් නැතුව, එහෙම නැත්නම් ෆීසිබිලිටි ස්ටඩි එකක්, එහෙම නැත්නම් සක්‍යතා අධ්‍යයනයකින් තොරව තමයි ඒ කටයුතු ටික කරලා තියෙන්නේ. ඉතින් වුන් මිලියන 350ක්
352ක්
රටේ මුදල් සැලකිය යුතු විදිහට අවිභාවිත වෙලා තියෙනවා. ඊට අමතරව තව කතාවක් මම කියන්නම්. අපි මේ ඉඩම් මේ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අදාළ විමර්ශන සිද්ධ කරනකොට 2022-23 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අනුවට ගත්තාට පස්සේ හන්තාන ඌරාගල වත්තේ අක්කර 25ක් විකුණලා තියෙනවා පෞද්ගලික සමාගමට. ඒක ඇතුලේ තව කතාවක් තියෙනවා. නමුත් ඊට අවසානට තියෙන කතාව කියන්න, මේ අක්කර 25 ඉඩම මොවුන් විකුණලා තියෙන්නේ 1,109 මුදලකට අක්කර 25 ඉඩම විකුණලා තියෙනවා. එතකොට බලපුවාම පර්චස් එක වටිනාකම රුපියල් 28.72ක් වෙනවා. මේක විකුණලා තියෙන්නේ ඉඩම හෝම්ලෑන්ඩ්ස් කියන සමාගමකට විකුණලා, ඒ සමාගම ඊට පස්සේ රුපියල් 106කට මේ ඉඩම් පර්චක ගානේ විකුණලා බිලියන 2.2ක ආදායමක් අරන් තිනවා. ඔන්න රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්. එහෙම වැඩ කරපු මිනිස්සු තමයි දැන් අපිට උපදෙස් දෙන්නේ මෙන්න මේ වංචා, මේ ටෙන්ඩර් ගැන අපිට උපදෙස් දෙන්නේ එවැනි ඉතිහාසයක් වැඩ කරපු මිනිස්සු. ඉතින් ඒක නිසා ඔන්න ඔය වගේ තත්වයන් තමයි ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 2024 මාර්තු 31 දින වෙන විට මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ තිබිලා තියෙනවා වැඩ කරන සේවකයන්ට සහ සුභසාධන පහසුකම් සඳහා ඉඩම් කොටස් යම් යම් දේවල් සඳහා දෙන්නට පුළුවන් කියලා. හැබැයි සේවකයන්, ඒකේ වැඩ කරපු සේවකයන් අක්කර 50කට එහා ප්‍රමාණයක් අරන් තියෙනවා. මම අර කලින් දිනේ කිව්ව 2024 මාර්තු 31 දිනට අක්කර 50කට ආසන්න ප්‍රමාණයක් සේවකයන් අරන් තියෙනවා රට පුරා ඉඩම්. ඉතින් ඔන්න විදියට ගත්තට පස්සේ මෙන්න මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා තවත් ආයතන හරහා මට එකින් එක කියන්න පුළුවන්. නමුත් මට වෙලාව මදි. ඉතින් රට ඇතුලේ නොයෙක් වංචා දූෂණ අපිට හෙළි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි කිසිම අවස්ථාවක අපි රාජ්‍ය සේවකයන් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි උත්සාහ කරේ. අපි ඒ තීන්දුව తీරන ගත්ත, එහෙම නැත්නම් ඒවා වෙනුවෙන් මැදිහත් විත් මේ දේශපාලන අධිකාරිය අපි රටට හෙළි කරන්න ඕන. ඉතින් ඒක නිසා එවැනි දේවල් සඳහා තමයි අපි උත්සාහ දරන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
විනාඩියක් දෙන්න මට මුලස්සුනට මන්ත්‍රීතුමනි තව චුට්ටක් කියන්න තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික අපි අඩුපාඩු ටික පෙන්නලා දීලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුලේ දැන් නියෝජ්‍ය ඇමතුමත් එක්ක, ඉඩම් ඇමතුමත් එක්ක අපේ සාකච්ඡා කරලා පස්සේ දැන් මොවුන් ඒ සඳහා යම් යම් වැඩපිළිවෙළවල් හදලා ඉඩම් තක්සේරු කිරීම නිවැරදිව සිද්ධ කරන්න. ඒ වගේම තමයි ප්‍රමාණවත් සේවක පිරිස් තියාගෙන සේවකයෝ වැඩි කරන්නේ නැතුව මේ ආයතනයේ කටයුතු ටික සක්‍රීය කරන්න. ඒ වගේම තමයි ඉඩම් ප්‍රසංස්කරණ කමිෂන් සභාව සතුව හරියට තමන් ගාව තියෙන ඉඩම් ප්‍රමාණවත් නැහැ. හැබැයි ඉඩම් හරියට ලේඛනගත කරලා ඒ අදාළ විදිහට තියාගෙන යන්න. ඒ වගේම තමයි ව්‍යාපති යෝජනාව ඉදිරිපත් කරලා වඩාත් ඵලදායී විදිහට ඉඩම් ප්‍රසංස්කරණ කමිෂන් සභාවට අයිති ඉඩම් ටික රටේ කටයුතු වලට යොදවන්න. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ ආයතන මට්ටමින් සිද්ධ වෙච්ච නොයෙක් වංචා දූෂණ හෙළිකරන ගමන් අපි රටට සමාජයට මිනිසුන් අපිට අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපි සිෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අපේ අදහස් එක්ක අපි කණ්ඩායමක් විදිහට මේ තොරතුරු ඉදිරිපත් කළා. අපේ රට සමාජයේ ආර්ථිකය දේශපාලනය
නීතිය හැමදේම
වෙනස් කළා රට සුභවාදී දිශාවකට ගන්න අදාළ මැදිහත් වීම කරනවා කියන මේ සභාවට ඉදිරිපත් කරමින් මානීය වෙනවා. ස්තුතියි.